සතුටෙන් නිතරම බලන්න බලෙන් හරි hina වෙලා ඉන්න. මූණේ hinaවක් ඇති කරගන්න. ඈ? හොඳට hina වෙලා ඉන්න. අහන්න අහන්න. ඒක හොඳයි කියලා හිතන්නේ. මොකද අපි දැන් මේ මහන වෙන්න මං කියේ දැන් අර මහන වෙලා සිල්පදයක් කඩන එක බොහොම බයයි. දැනට කැඩුනට ඒක හදාගන්න පුළුවන්. සසර පුදුදු තමයි. ඒවා ඉතින් තේරුම් ගන්න දැන් තේරෙනවනේ ඒගොල්ලෝ මොන තත්ත්වයකද ඉන්නේ කියලා. ඒගොල්ලන්ගේ මානසිකත්වයට කියන්නේ. හරි. දැන් මේ ධර්මය දැකපු කෙනා ඔය කතා කියන්නේ නැහැ. ධර්මයක් අහලා ඒක නුවණින් දකින කෙනා ඔය වගේ කතා කියන්නේ. ඒ ධර්මය නොදන්නා එනේ. අපිත් ධර්මය නොදන්න කාලේ ඔගේ කතා කියලා තියෙනවා. හරි? අපි කාලේදී එහෙම තමයි හිතෙන්නේ. එතකොට අපි දන්නේ නැහැනේ මේ භාවනාවේ වටිනකම, මේ මාර්ගයේ වඩන එකේ වටිනකම නොදන්නකම. එතකොට අපි ඉතින් මේගොල්ලෝ ගැන එහෙම කියන අය ගැන අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ දැන් මේ දැනගත්තට පස්සේ. ඒක මන් දකින්නේ වාගේ හොඳට වෙලා තියෙනවා. දැන් එතන පැවිදි වුණා නම් සමහර විට මාර්ගයේ වළකින්න ඉඩ තියෙනවා. තමයි ඒක මෙහෙනින් වහන්සලා ගොඩාක් ඉන්නවා. මාර්ගයක් වඩන්න වෙන්නේ. නැහැ මගේ කෝලේ නෙමෙයි තමයි ඒ හම්බ වෙලා දැන් මෑණියන්ට මේක පෙනිලානේ දැන් මාව එක්ක ඇවිල්ලා මේ ධර්මය අහගන්නේ දැන් අයට එහෙම ඕන කමන්නේ නේද මං කියන්නේ මගෙන් අහන්න කියන එක නෙමෙයි ධර්මය හොයන්න ඕන කමන්නේ ඉතින් ඒ වගේ වුණාම මාර්ගය වලකිනවා ඉතින් පැවිදි වුණා කියලා තේරුමන්නේ එන්නේ මේ ඔය වෙලාව ආවම එක හම්බ වෙයි කියන්නේ ඒ එහෙම වෙලකින් වෙලා දැන් සමහර වෙලාවට දැන් මන් දකින්න එකක් මම ලංකාවේ ඉන්නකම් මට භාවනා කරන්න හම්බුනේ කැම්පස් උඩ ගිහිල්ලා උත්තරලා ඒත් භාවනා කරන්න හම්බුනේ පිට රටකට ගියාට පස්සේ තමයි භාවනා කරන්න හම්බුනේ දැන් මන් දකිනවා ඒක හරි වටිනවා කියලා. මොකද මෙහෙ එක තැනකට හිර වුණා නම් මේවා එකක්වත් මට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. අර තියෙන එකකට හිර වෙලා මේක තමයි ඇත්ත කියලා හිතාගෙන. ඒ තිබුණාට දැන් තියෙන තැන් වල අඩුපාඩු තියෙන්නේ නැහැ නේ අපි. එකතැනකට ගියහම මෙතන ළමයි හරි කියලා ඒකම කර කර ඉන්නවා. එතන එහාට යන්න බැහැ. එහෙනම් ගොඩාක් ිරුණා එන්නේ. දැන් මට මේ විදිහට මේ ආපු හින්දා මට ඕන දැනකට යන්නත් පුළුවන්. ඒවයි හොඳ දේවල් නරක දේවල් ඔක්කොම මම දන්නවා ගොඩක් වෙලාවට. ඒ අවස්ථාව ලැබුණේ අර මොකක් හරි හින්දා අරක වැළකුණා. ඒක හොඳකට වෙලා තියෙනවා. ඒ අපේ සමහර වෙලාවට අපේ කරන කර්ම තියෙන කුසල කර්ම බලවත් වෙලා
තියෙනවා.
කුසල.
කුසල.
ඒ කුසලයක් හින්දා අපිව ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ආරවදී තැනකට ජීව වුණා. ආයේ ගොඩේමකුත් නැහැ ඒක. මොකද අපේ නාස්ති වෙන්නේ මේ ධර්මයක් අහන්න ලැබුණ මනුෂ්‍ය ජීවිතේනේ. අතන හිටියා කියලා ජීවිතේ ගෙවිලා ගියොත් ආයේ කවද බුද්ධ ශාසනය ලැබෙයිද
නැන්නේ.
ඒක තමයි. ඉතින්
ධම්ම
ඒක තමයි. දැන් එහෙම වළක්වන තැනක හිටියොත් ඒක අපරාධයක්. ඒක ඉතින් දැන් ඒක තමයි. ඒ මොකක් හරි ඒක පරණ කුසලයක් හින්දා එතනින් මේ වෙන තැනකට ආවා කියන එකයි මට පේන්නේ. ඕක දැම්ම නෙමෙයි. තව කාලයක් ගිහිල්ලා ඔබ තේරෙන්නේ. මං කියවේ මට දැන් මං මුලින්ම අර මං සිංගප්පූරුවේ ඉඳන් භාවනා කරන්න පටන් ගත්තා. දැන් අහගන්න කෙනෙක්ත් නැහැ. චීන අයගෙන් ඉංග්‍රීසියෙන් අහගන්න. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හරි. එතකොට මට හිතුණා මොකද්ද මම මේ කරන්නේ? මෙච්චර ලංකාවේ තියෙද්දි මෙහෙ ඇවිල්ලා මේක කරන්නේ. ඒ කාලේ හරි අප්සෙට්. ඒ කාලේ ඔබ තේරෙන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා ඒකේ වටිනාකම. ඒවා දැනගත්තු එකෙන් මට පුළුවන් වුණා අර නිකන් ඕපන්ලි බලන්න. නැත්තම් බලන්නේ අපි මෙතන කියන එකම හරි කියලා එතෙන්ට හිර වෙලානේ. ඒ ගෞරවයෙන් ඉඳලා ඉන්න පුළුවන්. ඒ තැන හැදිලා තියෙන්නේ එහෙම වෙන්න පුළුවන්. සමහරට හාමුදුරුවන්ගෙන් එහෙම ප්‍රශ්න අහන්න බෑ අනිත් පැත්තට. නේද? ඒ වගේ ඒවනේ තියෙනවා. ආරණ එක ලොකු හාමුදුරු කෙනෙක් හම්බෙලා කතා කරන්න හරි අමාරුනේ. දැන් මට අර විදිහට ආපු හින්දා දැන් ඕන තැනක නායක හාමුදුරුවනේ ගිහලා හම්බ වෙන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. මේ ඇත්තටම හුඟක් හාමුදුරුවරු ඇසුරු කරා. ඒක ඒ තැනට යන ආයතේ ඒ අවස්ථාව. හාමුදුරුවන්ගේ මෙහෙමයි. මම බණ එහෙම ගොඩක් අහලා තිනවා. හාමුදුරුවන්ගේ ලෝල හාමුදුරුවෝ හම්බ වෙලා තිනවා. මට ඕන කමක් ඇවිල්ලා නැහැ ඒ හාමුදුරුවෝ හම්බ වෙන්න.
මම
ඉස්සෙල්ලාම තියෙන තැන. ඔව්. කලින්ම පේනවා. ගන්න තියෙන ටික ගන්නවා.
මංගිය අවුරුද්දක්
මම කියලා දෙන්නේ
සක්ම
භාවනාව උදේ මහමෙ උනායි නෑ නෑ අර කුරුණෑගල මේකද මේකම විල්ල හා මම සමහර විට දන්න ඇති මම සාමාන්‍යයෙන් නම් මතක තියාගන්නේ
නෑ කියන්නේ
ඒ අතනයි කියලා කියෙන්නේ එන හැම ගමනක්ම අයිති නෑ දුක්ක් කියලා. ඒලා අරසක්ම බවනක් තියෙනවා. ඉතින් මේකේ දැන් මෙච්චර කල් සිද්ධ වෙච්ච ඒවා ඒවා එක පැත්තකින් හිතන්න හොඳට වෙන දේවල් ගොඩක් තියෙනවා. ඔව් ඒක තියාගෙන ඉන්න මං කිව්වේ අර මගෙන් අහන අයටත් මං කියන්නේ එකපාරටම අහන වෙන්න එපා. මොකද ඔයගොල්ලෝ හරි අසරණයි. සෙල්ලා අවුරුද්දක්වත් ඒ තැනක ගිහිල්ලා ඉන්නේ. මම බලන්න. එතකොට ඔන්න Tamanට තේරෙනවා මෙතන ගැලපෙනවද නැද්ද කියලා. එතන නිදහස තියෙනවා. දැන් අතනත් ඒ මහන නොවුන හින්දානේ මට මෙතෙන් දෙන්න පුළුවන් වුණා. නැත්නම් ඉන්න බෑ. ඔව් ඒක හම්බ වෙයි
මට
ඒක දැන් මේ වගේ දේවල් වෙනවා. අපි සංසාරේ තමයි එක මහන වෙලා භාවනා කරලා හිම ඇති මහන වෙලා ඉඳලා ඇති භාවනා නොකර හරි එතකොට ඒකට ආසාව එනවා. දැන් මේ කාලේ ධර්මයේ අවබෝධ නොවන හින්දානේ තාම ඉන්නේ. ඒ කාලේ හරි මාර්ගය හම්බ වුණා නම් අපි මොනවා හරි කෙලවරක් කරගන්න ඕනේ. ඒ වුණාට අර ඒකට ඒක පුරුද්ද හින්දා ඒක නැත්ත ඇති. එතකොට අපි සමහර විට මම සමහරව හම්බ වෙලා තියෙනවා ඒ බුද්ධාගම වෙනම විතරක් නෙමෙයි සමහර විට වෙන අපි හිතමු Hindu ඒ පූජක කෙනෙක් වෙලා ඉඳලා ඉන්න පුළුවන්. ඒවත් භාවනා කරනවා. ඒ පුරුද්දත් මේකට අදාළයි. හරි. ඒ වගේ ඒවට ආසාව තියෙනවා. එතකොට දැන් මේ පුරුද්ද තියෙන කෙනාට මේ ධර්මය අහන්න ලැබුණොත් මේක හරි ඉක්මනට මාර්ගේ වඩන්න පුළුවන්. එතකොට දැන් මාර්ගේ වැඩිම මතක තියාගන්න දැන් භික්ෂු භික්ෂුණී විතර නෙමෙයි උපාසක උපාසිකා දෙගොල්ලන්ටම කරන්න පුළුවන්. මාර්ගඵල ලැබී අනාගාමී වෙනකන් හිටිය ගිහි අය දහස් ගාණක් ඉඳලා තියෙනවා. ඒ විදිහට හිතන්න අපි අපි නෑ මෙහෙමයි දැන් කියන්නේ එක නරක කියනවා නෙමෙයි. හරි? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පැවිදි වෙලා මාර්ගේ නොවැඩා ඉන්නවට වඩා දිවි වෙන්නේ නැන මාර්ගේ වැඩ මේ කොහොමද? කොහොම හරි මාර්ගේ වැඩෙන්නේ නැත්තම් මාර්ගේ වැඩෙන පැත්ත තමයි අපි බලන්නේ. හරි නැත්තම් දිගට ආයෙගේ ඉස්සෙල්ල කිව්වා වගේ සංසාරේ යනවා. දැන් සීලේ රකි. හරි සංසාරෙන් ගැලවෙන්නේ. නේද? ඒකයි මේක අර නිවන ප්‍රඥාවත් එක්ක බලන්න. ඒකට තමන් සතුටු වෙන්න ඕන තමන්ට මේ භාවනාවක් කරගන්න පුළුවන්. මාර්ගේ වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපිට මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් නම් ඊට පස්සේ පැවිදි වුණත් ඒකේ ප්‍රයෝජනේ හොඳටම ගන්න පුළුවන්. දැන් තමන් මාර්ගය එතකොට දන්න. එතකොට වෙන කෙනෙක්ගෙන් උපදෙස් නැති වුණාට තමන්ට කරගෙන යන්න පුළුවන්. එතකොට අර පැවිදි ජීවිතේම සීල උපසම්පදා සීල කියන එක හරි බලවත්ද. ඒ වගේම රකින්නත් අමාරුද. බොහොම වෙලාවට කැදෙන. දැන් අපිට මේ සිද්ධාද පහක් රැක ගන්න බැරුව ඉන්නවා. අච්චර නේද 200 ගාණක් ඕවා රකින්න ගියාම. ඔව්. ඒවා පොඩි පොඩි ඒවත් එක්ක එනකොට එහෙම. දැන් අපි එක බලන්න. දැන් ඔයගොල්ලන්ට පේනවනේ දැන් මේ පොඩි විකාල භෝජන පදේ කැඩිලා මෙච්චර අමාරු නම්. අර වගේ ගොඩාක් කොළුවේ වැඩ කරනකොට. නේද? ඒකේ ඒකට ඉස්සෙල්ලා මනස සූදානම් කරන එකට තමයි මේ දැන් අවුරුද්දක් විතර ඉන්න කියන්නේ මම ඔය මම මෙතනම කියන්නේ නැහැ. ඒ ඕන තැනක ඉඳලා Taman ඒකට ටික ටික හැඩගෙන යනවා.
ඉතින් මේ වගේ ඕනියක් සම්මත සීලය ආරක්ෂා
කරගන්න ස්වාමීන් වහන්සේ නමකට පොරයක් ඇදලා ලපා ගත්තා. ඒකේ මාර්ගයට වැටිලා නැහැ. ඒක උත්තර තමයි වැරද්ද. දැන් අපි ඒක තමයි
හිතේ වැඩ කරේ මේ පාප කරා
මාර්ගයට වැටෙනවා කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා. ඒ කියන්නේ ආර්ය සම්මාදී
සෝවාන්
නෑ සෝවාන් වෙන්න ආරේෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනනේ නේද? ආරේෂ්ඨාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ ඉන්නේ දහමක් අහලා තේරුම් ගත්ත දවසට. ඒක අපි නිකන් දන්න වචන ගොඩ නෙවෙයි. ගැඹුරු ආර්ය මාර්ගය මොකද්ද කියලා හොඳ දැක්මක් තියෙනවා. මේක තමයි ලෝකෝත්තර මාර්ගය.
සම්මාදිට්ඨිය
කියන්නේ චතුරාර්ය සත්‍යය. ඔව්. නොදන්න කෙනෙක් ඉන්නවද බෞද්ධ කෙනෙක්? හැබැයි ඒගොල්ලන්ට සම්මාදිට්ඨිය තියෙනවද? නැහැ. ඒ වචන ටික දැන ගැනීම නෙමෙයි. ඊට වඩා මේකේ ගැඹුරින් දකින්න තියෙනවා. මොකද්ද මේක? ලෝකෝත්තර දැක්ම කියන්නේ මොකක්ද?
දුක කියන්නේ.
දුක අවබෝධ කරන්නේ. දුක අවබෝධ කරන්නේ. දුක දැනෙනවා. අනේ මට සල්ලි හම්බුන්නේ නැති හින්දා දුකයි. ආ. ඒ ළමයින්ට නේද? ආ. විභාගේ ෆේල් වුණා හින්දා දුකයි. ලෙඩක් හැදුණා හින්දා දුකයි. ඒක තමයි මං කිව්වේ. දුක කිව්වහම ඕවත් දුක. නේද? එතකොට ඒ දුක නෙමෙයි මෙතන. මේ ආර්ය මාර්ගයේදී දුක කියන එක
ඉපදීමේ
දුක්ඛ සත්‍ය කියන එක. ඉපදීම වුණත් ඉතින් මම දන්නේ ඉපදීම දුකයි කියලා පේනවද කියලා. මම නම් දන්නේ ඉපදීම දුකයි කියලා. ඉපදීම නිසානේ ඉපදීම දුකද? ඉපදීම නිසා කියන එකයි ඉපදීම දුකයි කියන එකයි දෙක. නේද? දැන් වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි. දැන් ලෙඩවීම නිසා අර දුක් වෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ ලෙඩුණේ ගැන. ඈ? මරණය දුකයි කියන්නත් බෑ. අන්න ඕක තමයි. ඒක ඕවා ප්‍රශ්න කරන්නේ. අපි අර නිකන් ඔහේ දුකයි මේ දුකයිද කියලා ඔව් හිතරවට්ටගෙන ඉන්නවා නිසා.
චුටි
චුටි ඒ කුසල් සිතක් වැඩෙන්නේ දැන් මේ කුසල් සිතක් වඩාගෙන
කුසල් කොච්චර දෙනකින්
සමහර අය චුටි චුටි ඒ අක්ෂරය පහළ මොකටද චුටි සිතේ කුසල් සිතක් එන්න ඕන සුගතිය සුගතියට සුගතිය තමයි සුගතිය
කියන්නේ
නෙවි සුගති කිව්වහම සතර අපායේ ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම ආයිති හරි දුගති සුගති දුගති කියනකොට සතර අපායේ මොනවා සතර අපායේ සතර අපායේ දන්නවද
මේක තිරිසන්
ඈ අම්මා කොහ මෑට හැරෙන්න නේද හරි අම්මා දන්නාද සතර අපාය දන්නාද?
ප්‍රේත තිරිසන් නරක.
දැන් අපි අහනවා නේද 6 4 දන්නාද කියලා.
කවුරුත් දන්නේ මොකද දන්නේ? 6 කියන්නේ දිවිය ලෝකය. 4 කියන්නේ හතර
අපාය.
ඈ? දන්නේ නැහැ. ඒක දන්නේ. දිවි ලෝක 6.
හා 4 කියන්නේ?
4 කියන්නේ අපාර අපාය.
ආ බොහොම හොඳයි. 6 4 දන්නවා.
මම උත්තර දුන්නා.
ඔව් ඔව්. ඒක තමයි හොඳයි කිව්වේ. දැන් ඕක දන්නේ tie තමයි වැඩි. දැන් එතකොට සතර අපාය කියන්නේ මොනවද?
නිරය,
තිරිසන්,
ප්‍රේත,
අසුර. ඔය ටික තමයි සතර අපාය. ඔකට අපි පොදුවේ කියනවා දුගතිය කියලා. එතකොට දැන් මැරෙන මොහොතේ චුතිසිතට අකුසල් සිතක් ආවොත් දුගති ගන්නවා. නේද? දැන් කුසල් සිතක් ආවොත් සුගති ගන්නවා. සුගති කියන්නේ මොනවද? මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක ටික බ්‍රහ්ම ලෝක. ඒව තමයි උපදින්න තියෙන දේ. ඔව්. කොම කොම ටික බැලුවහම 31යි. 31 තලයේ කියලා
කියන්නේ.
31. 31ෙන් 4ක් දුගති. නේද? ඊළඟට 6ක් දිව්‍ය ලෝක. එතකොට කීයයිද? 6යි 7යි. 10යි. මනුස්ස ලෝකෙත් එක්ක 11යි. තව කීයක් තියෙන්න ඕනද 31 වෙන?
31 ගමන.
ඒතුරු විසරක් ඔව් හරි අච්චරයි ඔක අමාරු නෑ
දැන් ඒක සිතානක් කිව්වේ
දැන් ඒක තමයි. දැන් 6 4 දැනගත්තාම ඔන්න දැන් දුගති 4යි සුගති ඉතුරු ටික නේද? ඈ? එතකොට චුති සිතේදී අකුසල් සිතක් පහළ වුණොත් දුගති. නේද? මැරෙන මොහොතේ. එතකොට චුති සිතේදී කුසල් සිතක් කරමු වුණොත් සුගති ගන්න. නේද? එතකොට දුගතියද යන්න කැමති සුගතියද?
සුගතියද
යන්න තියනවා නම්
සුගතියද බලන් කොසල මල්ලිකා කොච්චර
මෙහෙමයි
නේද?
නෑ මෙහෙමයි. දැන් දුගතියේ යනවට වඩා හොඳයි නේ සුගතිගාමීනේ. නේද? ඔව්. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් සුගතියක ආයේ ඉපදුණා ආපහු දුගතිගාමි වෙන්න
පුළුවන්.
ඒ භයානකකම තියෙනවා. ඒ හින්දා තමයි සසරේ යනකම් ආයේ දුගතිගාමි නොවෙන්න වැඩක් තියෙනවා මොකද්ද? සෝවාන්. හරි? ඒ සෝවාන් වෙන්න පුළුවන් ධර්මයක් අහලා තේරුම්
ගත්තොත්. ඒකත්
සෝවාන් වෙන්න මූලිකම දේ තමයි ධර්මය අහලා තේරුම් ගන්න ඕන. ධර්මය අහනවා කියන්නේ මුළු ත්‍රිපිටකයම අහන්න නෙමෙයි. මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන ටික අහලා තේරුම් ගන්න. අතර ටිකක් එහෙම බලන්න ඕන නම් බීලා.
ඒක කිසිම
ඔකට හොඳයි අර එක එක දේවල් තියනවා මේ. කොහොමද තියෙන්නේ මොනවද අර පතොක්කියා කියක් තියෙන මොනවද කියන්නේ? කොමාරි. කොමාරි. අර මද ටිකක් තරම් ගිලින්න කන්න බැින. උදේ හවසයි කෑල්ල කෑල්ල වගේ ගත්තහම නැත්නම් නිකන් ඕනනම් මේ ජූස් හදලත් බොන්න පුළුවන්. ඒක ඉවර පොත්ත ඇරලා ඒව උදේ හවස වගේ කෑල්ලක් ගන්න වතුරේ දාලා තියන්නත් පුළුවන්. ඒ වතුරේ දාලා තියලා වතුර බිව්වත් කමන්නේ. ඒකට හරියනවා. තියනා නේද? ඒක පොඩි ගහක් තියනවා මම දැක්කා. නැත්තම් කොයින්ද? ඒක නේද? ඒ පෙතිනේ. පෙති වලට වඩා අරව හොඳයි. එහෙනම් හොඳටම සංගීත.
ධර්ම
ශ්‍රවණය කළාටම දැන් ඉතින් බණ අහලා ඇතිනේ. කාලය ඔච්චර අහලා ඇති. නේද? ඇහුගටම මොකද්ද ඊළඟට ඕනේ? අහන බණ නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ මොකද්ද මේ කියන්නේ? තේරුම් ගන්න. තේරුම් ගන්න නැතුව යෝනිසෝමනසිකාරය කරන්න බෑ. යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද? මොකක් හරි හට ගන්න හැටි. හට ගන්න හැටි ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම තමයි යෝනි සෝ මානසිකාරය. ඇත්ත ඇති
සතියින්
උපදින හැටි ඇත්ත ඇති හැටි. මේ ඇත්ත ඇති හැටියෙන් නෙමෙයි අපි දන්නේ. අපි දන්නේ ලෝකෙට ඇති විදිහෙන්. එතකොට ඔය ලෝකෝත්තර පැත්ත කියන්නේ නැත්තම් යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටි කියන්නේ යථාභූත පාළි. ඒ යථාභූත ස්වභාවයේ දකින්න එක තමයි යෝනිසමනසිකාරය. ඒකට ඒක දකින්න බෑ ධර්මයක් අහලා තේරුම් ගත්තේ නැත්තම්. මත බුදු කෙනෙක් තමයි ඒක පැහැදිලි කරන්නේ. අපිට නිකන් හිතලා හොයාගන්න බෑ. ඒකට ඒක දැනගන්න තමයි ධර්මය අහන්න කියන්නේ. බුදුහාමුදුරුව කිව්වේ මොකද්ද කියලා අහලා ඒක නුවණින් මෙනෙහි කරලා තේරුම් ගත්තහම එදාට තමයි පුළුවන් යෝනිසමනසිකාරය කරන්න. ඒක හොඳයි. ඒක කරන්න ඕන. හැබැයි ඔය පටන් ගන්න විතරයි. දැන් ඔය වැහි බින්දු වල සද්ද ඇහෙනවනේ. නේද? මොකද වෙන්නේ? සද්ද ඇහෙලා නැති වෙනවා නේද? එකක්වත් දිගට තියෙන්නේ නැහැ. ඩක්සාලා ඒක එහෙමම නැති වුණා. නේද? බල්බ් එක පත් වෙලා තියෙනානේ. දැන් මේක එහෙම නැහැ. එක සද්දයක් ඇහුණා ඒක ඉවරයි. ආයි වෙන සද්දයක් නෑ. නේද? එක සද්දයක්වත් දිගට තියෙන්නේ නැහැ. ඒ සද්දේ නෑ. හොකට මේ සද්ද තේනවා බොහොම සුළු වෙලාවක. නේද? හා ලයිට් එකක් අර අර ලයිට් එක දිහා බලන් හිටියොත් පේනවද ඕක නිවෙනව? නෑ. ඊට වඩා ලේසි නේද සද්දේ නැති වෙන එක දකින්න? සද්ද වෙන හරි ලේසි නේද තියෙනව නැති වෙනව දකින්න.
මෙතන අමාරුයි නේද?
මෙතන අමාරුයි. පොඩි දැනෙන්නේ ඔය තියෙනවා. නැති වෙන්නේ
නැහැ. නැති වුණාද ඒ අපිට පේන්නේ?
අපිට පේන්නේ තියෙනවා වගේ.
නමුත් ඒක නැති වෙනවා ඇති වෙනවා.
ඈ ඒකේ තියෙන එක තමයි මම මේ කියුවේ ධර්මයේ අහලා සම්මාදික්කිය ඇති කරගන්න ඕන කියලා. දැන් ඔය අපි ඇති වෙනව නැති වෙනව කියන එක අපි මේ ධර්මයක් අහලා නැති කෙනෙකුට බලා ඉන්න කිව්වොත් ඇති වෙනව නැති වෙනව නේද කියලා බැයිද බලයි?
බලන්නේ
ඉන්නේ එයාට
තේරෙන්නේ
නැහැ. ඇයි තේරෙන්නේ නැහැ? ආයෙත් විලා නැහැ. ඔය සද්දේ ඇති වුණා නැති වුණා කියලා තේරෙන්නේ නැහැ. ඕන කෙනෙකුට කියන්න මුස්ලිම් කෙනෙකුට කියන්න කරන්න කියලා. ඒත් ඒක ඇති වුණා නැති වුණා කියේ. දැන් නැහැ ඒ සද්දේ. ඒක පේනවා. හරි. එතකොට තේරුම් ගන්න ඔය බුද්ධ බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ ඔයිට වඩා ගැඹුරු.
ඇති වෙලා නැති
වෙන එක වුණා. බලා අපි හිතනවානේ අනිත්‍ය ඕක කියලා. ඊට වඩා ගැඹුරුයි. බුදු දහම යන්නේ. වෙනස් වෙන එක. හරි. ඒ වෙනස් වෙන්නේ මොකක්ද එළියේ තියෙන දේවල්ද? නේද? බාහිරේ තියෙන දේවල් නේද ඔය වෙනස් වෙනවා බලන්නේ. හරි. ඒතර මං කිව්වා නේද අර අර වකුරට එබෙන බල්ලගේ උපමාව මතකයි නේද? දැන් බල්ලා විශ්වාස කරනවා නම් තව බල්ලි ඉන්නවා කියලා. නේද? වතුරට එබුණාම බල්ලෙක් වගේ පේනවනේ. එතකොට හිතෙනවා තව බල්ලි ඉන්නවා. දැන් අනිත්‍ය වඩන කෙනා මොකද කරන්නේ? ඒ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බලන්න. මේ එළියේ තියෙන දේ අනිත්‍ය බලනවා. ඕ බල්ලා ඔහොම හිටියට ඔක වෙනස් වෙනවා. ඕන්න හිතයි වයසට යනවා. කාලයක් ගිහිල්ලා නේද? එහෙම වෙනස් වෙනවා. දැන් වෙනස් වෙනවා කියලා දැක්කොත් ඔන්න තරහ ගියා නම් ඒක ටිකක් අඩු කරගන්න පුළුවන් ඔය වෙනස් වෙන බල්ලෙක්. කවදා හරි මැරිලා යන බල්ලෙක් නේ මොකද තරහ ගන්නේ කියලා හිතන්න පුළුවන්. ඇලීමක් ආවත් ඔය විදිහට හිතන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් ඒ බල්ලගේ අසුබය බැලුවොත් ඔය දෙතිස් තුන් දෙකින් හැදිලා තියෙන්නේ. කෙස්ලොන් නියදත් නේද? පිළිකුලයි දුන්නා අසුබය තරය උන් බලලා ඇලීම පැත්තක් ටිකක් අඩු කර ගන්න පුළුවන් නේද? දැන් අර ඇත්ත ඇති ඇති එහෙම නැත්නම් යථාභූත ඥානය ඇති වෙනවද ඔහොම වෙනස් වෙනවා කියලා බලන්න. වෙනස් වෙනවා කියලා දැනගන්න දැන් බල්ලන්න බල්ලෙක් ඉන්නවා ඌ වෙනස් වෙනවා. බල්ලෙක් ඉන්නවා කියන එක හරියද? ඒක අවබෝධ වෙයිද අර ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බලන්න. නෑ නේද? ඇලීම ගැටීම අඩු වෙනවා. දැන් අපතන බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. ඒක අයින්නේ නැහැ. ඒක තමයි. ඒක තිලා නැතුව යයි. හැබැයි මේ මුලාව නැති වෙනවා. වතුරට ඉදලා රැවටෙන එක නැති වෙනවද? නෑ නේද? නේද? ඕක තමයි ඒ වෙනස් වීම බැලුවට අපේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. හරි? ඔය වෙනස් වීම බලන එක හොඳයි කෙලස් අඩු කරගන්න. නීවරණ අඩු කරගන්න. ඇලීම් ගැටීම් අඩු වෙනවා. හැබැයි ඔය ටිකෙන් විතරක් ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. යථාභූත ඥානෙ එන්නේ නැහැ. තේරෙනවද? ඔය නිසා තමයි අපි නිකම්ම අනිත්‍ය බලලා හරියන්නේ නැහැ. දහමක් අහලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන බලන්න. ඒක නැති වෙනාට මාර්ගය වැඩෙන්නේ නැහැ. අපි කොච්චර හිටියද එකද එහෙම නොවුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ඒ අනිත්‍ය බලකුවේ ගොඩාක් තිබියා. දැන් තියෙනවා.
ඉස්සරෙන්නේ එන්නේ විද්‍යාඥයන්.
ඕ. ඉස්සරෙන්නේ අදත් ඉන්නා දැන් විද්‍යාඥයෝ බලන්නේ අනිත්‍ය. මේවා ලොකු කරලා බලලා බලලා ඕවා හැදිලා තියෙන මේවායින් මේවායින් පරමාණු වලින්, සෛල වලින්, අරවයින් මේවායින් කියලා. ඒවා වෙනස් වෙනවා කියන එක හොයාගෙන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා වේගෙන් යනවා. ඒක දෙපාරක් එක සැරේ දකින්න බෑ මේ වෙනස් වෙන. ඒගොල්ලෝ වෙනස් වීම හොඳට දකි. නේද? හැබැයි කවුරුවක් සෝවන්නත් වෙනවද? නැහැ. පෙර වෙනස් වීම දැක්කට සෝවන් වෙන්න බෑ. ඇයි බැරි? කනාර ධර්මයක් අහලා තේරුම් ගැනීම නැහැ. ඒ දෙක නැතුව යෝනිසෝ මනසිකාරය කියන එක යෙදෙන්නේ නැහැ. නැත්තම් අර අනිත්‍ය පේනවා. ඔය දැන් බල්බ් එක හොයාගත්තු එක්කෙනා එහෙම ෆ්ලොරසන්ට් ඒවා ඒවයි අනිත්‍ය හොඳට දැකලා තියෙනවා. ඒක එළියක් එන්නේ මේක එක තැනක ඉඳලා තව තැනකට පනිනකොට ඈ දන්නයි දන්නවා. ශක්තිමත් සම් වල ඉලෙක්ට්‍රෝන ඒ තැනකට නැහැලා. ඈ ඊළඟට අයින්ස්ටයින් හොයාගත්තා මේ තියෙන දෙයක් ශක්තියට හරවන්න පුළුවන්. පරමාණු බෝම්බ එහෙම හැදුවේ නේද? පරමාණුව කැඩුවහම මහා ශක්තිය. ශක්තිය කියන්නේ මේ වෙනස් වෙන දෙයක්. ඕක දැක්කට නිවන් අවබෝධ වුණාද? නිවන් කියන දුගානේ සෝවන් වෙනවත් පුළුවන්. ඈ? විද්‍යාත්මක පැත්තෙනුත් මේ අනිත්‍යනේ දැකලා තියෙන්නේ. අපිත් බලන්නේ අනිත්‍ය. ඈ? දැකපු දෙය නෑ කියලානේ දැන් කියන්නේ. මේක ශක්තියක් කියලානේ කියන්නේ. දෙයක් තියනවා කියලා හිතුවට. ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඔක ඉතින් හරියට කියන්න පුළුවන් ධර්මයක් අහලා දැනගත්තොත් නේද? බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ නැත්තම් අපිට හිතා ගන්න බෑ. අපිත් ඉතින් අර එළියේ තියෙන ඒවා වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිත්‍යයි. මේ ශරීරෙත් වෙනස් වෙනවා.
මේ ධහම අහලානේ.
ධහම අහලා ඔව් අපි දැන් එළියේ දෙයක් තියනවා කියලා හදාගත්තට පස්සේ ඕක වෙනස් වෙනවා කියලා බැලුවට අර වතුරට එන බල්ලගේ මත්තනේ අන්න බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තට පස්සේ නේද? ওই බල්ලා වෙනස් වෙනවා කියලා බැලුවා. ඔය බල්ලා මේ කෙස්ලොන් නියදත් වලින් හැදිලා තියෙන්නේ කියලා බැලුවා. එහෙම නැත්නම් සතර මහා ධාතුවෙන් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ කියලා බැලුවා. ඔව්. වැඩක් නැත්තේම නෑ. හැබැයි ඇත්ත අවබෝධ වෙනවා. කෙලස් ටිකක් අඩු වෙනවා. ඒකයි වැඩක් නැත්තේම නෑ.
බලන්න අපි අරන් තියෙන්නේ.
ඒක බලන්න බලන්න එළින් ගැටීම් අඩු වෙනවා. අන්න ඒක තමයි. දැන් එතන මෝහය තියෙනවා නම් අපි මෝහය දුරු කරගන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්නවා. ඒ අවබෝධය ගන්න පුළුවන් ධර්මයක් අහලා තේරුම් ගත්තොත් විතරයි. ඔය සඳහා තමයි අපි මේ ධර්ම සාකච්ඡා වෙන මෙච්චර තියන්නේ. නැත්තම් ඔයගොල්ලෝ ගිහිල්ලා අනිත්‍ය වඩන්න කියලා ඔහේ ඉන්න පුළුවන්. ඒක වැඩුවට ඇත්ත අවබෝධ වෙන්නේ. මෙච්චර කල් වඩන්නේ නැතිනේ නේද? ඔය වඩපු විදිහට ඕක හරිනම් රහත් නොවුනොත් නේ බුදුනි. අදහාන ගෝවන් නොවුනොත් නේ බුදුනි. නේද? සෑහෙන උත්සාහ කරලා කරන්නේ. ධර්ම මතක්ද? ඇටසකිල්ල බල බල අත්ති සංඥා වල වල කොච්චර කාලයක් වඩන්නේ නේද? ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක හරියට සිහිය නොවන පිළිපියක් දවස් 7ක් ඇති. නැත්තම් අවුරුදු. ඈ? ඔව්. ඒක තමයි. ඉතින් ඇටසකිල්ල ඇවිදී මං අහන්නේ දැන් ඕකෙන් සෝවාන් වෙන්න පුළුවන්ද කියන එක මේ බලන්න. මාර්ගේ වැඩෙනවා. ඔව්. ඒ කොහොමද කියලා තමයි අපි ධර්මයේ එක කලපල බලන්න ඕනේ. දැන් අපි කරපු එකෙන් මාර්ගඵල ලැබෙන්නේ නැත්තම් මොකද්ද අඩුවක් තියෙනවද? ඔව්. දැන් සක්මණෙන් මාර්ගඵල ලැබපු අය ඉන්නවා. ඉතින් අපි සක්මන් කරනවා කොහොම ලැබෙන්නේ නැත්තම් කොහෙද වැරද්ද
තියෙන්නේ?
ඔව් රහත් වෙලා තියෙනවා. දැන් අපි සක්මන් කරාම රහත් වෙන්නේ නැත්තේ ඇයි? අඩුවක් තියෙනවනේ. දැන් ඒ අඩුව හොයාගන්න තමයි අපි ධර්මය එක්ක විමසන්නේ. හරි. එතන තමයි මේ ධර්මයක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඒකට ඔය අනිත්‍ය බැලීම කරන්න ඕනේ. ඒක එපා කියනවනේ මේක වඩන්න ඕනේ. අපි සංඥාව හොඳයි වඩන්නේ. ඈ ඊළඟට අපි දෙතිස්කුණ උපභාවනා රෝමිනා ඒක වඩන්න ඕන. ඒකක්වත් එපා කියන එක නෙමෙයි. දැන් එළියේ වෙන දේවල් වල අනිත්‍ය බලන එක හොඳයි. හැබැයි ඔතන තව මොකද්ද අඩුවක් තියෙනවා. දැන් ඒ අඩුව හදාගන්නත් ඕන. නේ. ඒකට දැන් අපි එළියේ තියෙන දෙයක් නේද ඔය වෙනස් වෙනවා කියලා බලන්න. හේ එළියේ තියෙන දෙයක් නේද මේ වෙනස් වෙනවා කියලා බලන්න. ඒක තමයි නවත් තහන්නේ. දැන් මේක බලලා නිවන් අවබෝධ වෙයිද? කද්ද පංචස්කන්ධය
කියන්නේ
වන කියන්නේ ඒකද කියලා අපි බලමු. නැවත ශරීරයෙන් නිදහස් වෙන්නත් ඕන. ශරීරයෙන් නිදහස් වෙච්චායිනේ අර බ්‍රහ්ම ලෝකේ එහෙම ගිහිනේ තියෙන්නේ. නිවන් දැකලා නැහැ නේද? අරූපාවචර ධානය වඩාගෙන නේද? දැන් අර වැහි බින්දුව ඇති වෙලා නැති වෙනවා නේද ඔය සද්දේන නේද? එතකොට මොකද්ද ඔය ඇති වෙලා නැති වෙන්නේ? එළියේ තියෙන දෙයක්ද නැද්ද? බාහිර තියෙන දෙයක්. වැහි බින්දුව එළියේ තියෙන්නේ. ඒ කියන්නේ සද්දේන්නේ නේද? එතකොට එළියේ තියෙන දෙයක් අපි බාරගෙන ඕක නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා කියලා දැක්කා නේද? දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න බාර ගත්තා. මොකද්ද බාර aran තියෙන්නේ? රූපය. එළියේ තියෙන රූපය. ඒකට තමයි අපි වැහි බින්දුව කියලා කියන්නේ. නේද? එතකොට අපි දැන් පංච උපාදානස්කන්ධය දකින්න දෙවහම මතක තියාගන්න පංච උපාදානස්කන්ධය කියන්නේ ශරීරය විතරක් නෙවෙයි. ශරීරයත් පංච උපාදානස්කන්ධයක් තමයි. ඒ ශරීරය විතරක් නෙවෙයි කියන්නේ. මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? ජාති පහ. මොනවාද ජාති පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නේද? ওই පහට නේද පංච උපාදානස්කන්ධ කියන්නේ? එතකොට දැන් ශරීර රූපය ගත්තොත් එතන පංච උපාදානස්කන්ධය තියෙනවා. ඒ රූපේක තියෙන වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඤ්ඤාණයක් තියෙනවා. ඒතර එකක් පංච උපාදානස්කන්ධය. දැන් එළියේ තියෙන වැහි බින්දුව ගත්තහම ওই ටික නැද්ද බලන්න? රූපයක් තියනවාද? ඇහි බිඳුව කියන්නේ රූපයන් රූපයක් තු. එතකොට ඒකට අපි කැමැති අකමැති ගතියක් වෙන්න පුළුවන් නේද? ඈ ඔව් අහිනවා කියලා අපි කැමැති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් නැදහත් වෙන්නත් පුළුවන්. එතකොට තියනා නේද වේදනා ගතියක්? තියෙනවා. රූපයේ තියනා වේදනාව තියෙනවා. දැන් වැහි බිඳුව අපිට වෙන් කරගන්න පුළුවන් නේද අනිත් ඒවායි? සංඥාවක් තියෙනවා. සංඥාවෙන් ඉඳලා තමයි ඒක වැහි බිඳුව කියලා අඳුරගන්නේ වෙන් කරගන්න. නේද? ඊළඟට ඒක ගැන අපිට චේතනාතිකුත් අදහස් ටිකුත් ඇවිල්ලා නේද? ඒ අදහස් ටික තමයි සංඛාරය. හරි? දැන් ඔය හැම එකක්ම දැනගෙන තියෙනවනේ දැනුවත් වෙලා තියෙනවනේ දැනුවත් වෙලා තියෙන්නේ විඥාණය. දැන් එතනක් තියෙනව නේද පංච උපාදානස්කන්ධේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහතු තේරුණා. ඒකට අපි ශරීරය කිව්වත් පංච උපාදානස්කන්ධය එළියේ රූපයක් කිව්වත් පංච උපාදානස්කන්ධය. හරි. එහෙනම් තේරුම් ගන්න මේ ශරීරයෙන් විතරක් නෙවෙයි මිදෙන්න ඕන මුළු දුකෙන් මිදෙනවා කියන්නේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරානේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නේද? එහෙමනම් ඒ දුක පිටින්න්නේ කොහෙද? ඒ හැම දුකෙන්ම නිදෙන්නේ. ඒ ශරීරයත් ඒ වයින් එකක්. පංච උපාදානස්කන්ධයක්. එහෙනම් ඒකෙන් නිදෙන්න. ඒ විතරක් නෙමෙයි. ඔය ලෝකෙට ඇවිත් මොනවම හරි කියනවා නම් එතන පංච උපාදානස්කන්ධය. ඒකෙන් නිදෙන්නේ. එතකොට ඔබ හරියට නිදෙනකොට තමයි අර 31 කලෙන්ම නිදෙන්නේ. හරි? එතකොට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය කොතනද හටගන්නේ? ඔතනින් අපි මිදෙන්නවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. නේද? ඒකේ ඒව තමයි ඔය දැන් ඒකේ පංච උපාදානස්කන්ධේ පළවෙනි එක මොකද්ද? රූප උපාදානස්කන්ධය. මොනවටද මේ රූප උපාදානස්කන්ධ කියන්නේ? අපි රූප කියලා හිතන යම් කිසි දෙයක් කියනවද? නැහැ රූපයක් කියලා හිතනවා නම් එතකොට රූප උපාදාන. කන රූපයක් කියලා හිතනවා නම් ඒක රූප උපාදාන. අර එළිය වැහි බිඳුව රූපයක් කියලා හිතනවා නම් ඒකත් රූප උපාදාන. මේ පුතුව රූපයක්ද නැද්ද? රූපයක්. එතකොට ඒකත් රූප උපාදාන. තේරුණා? අතන තියෙන අර බුද්ධ ප්‍රතිමාව රූපයක්ද නැද්ද? රූපය. ඒකත් රූප උපාදානස්කන්ධය. තේරෙනවද? මේ ශරීරයේ මොන කොටස ගත්තත් අපි රූපයන් නිබාර ගන්න. කෙස් කිව්වත්, ලොම් කිව්වත්, මේ කොටු කිව්වත් නේද? ඒ දෙතිස් කුණුකෙන් මොකක් ගත්තත් රූප උපාදානස්කන්ධය. ශරීරයේ එහෙමම ගත්තත් රූප උපාදානස්කන්ධය. තේරෙනවද? කඩතර බල්ලා වතුරට ඇවිල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වත් ඒකත් උගේ මානසිකත්වයට රූපයක් බාරා. රූප උපාදානස්කන්ධයක් නේද? හරි? ඒකට අපි තේරුම් ගන්න ඕන රූප උපාදානස්කන්ධයක් කියනකොට ඔතන තියෙනවා පංච උපාදානස්කන්ධය. නේද? ඒකට ඒක තමයි බුදුහාමුදුරුව දුක කියලා පෙන්නන. හරි. ඇයි ඒක දුක වෙන්නේ? දැන් අපට ඕක රූපේ තියනවා කියලා හිතුණට ඔය ඇත්ත ඇති හැටි නෙවෙයි. රූපයේ යථාභූත ස්වභාවය නෙවෙයි. දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කිව්වට ඕක රූපයේ ඇත්ත ඇති හැටි නෙවෙයි. නේද? මොකද්ද එතන ඇත්ත ඇති හැටි? බල්ලෙක් ඉන්නවද නැද්ද වතුරේ? නැහැ නේද? ඡායාවක් නේ තියෙන්නේ වතුරේ වැටුණා ඡායාවක් නේ. බල්ලෙක් හිතන්න බෑනේ. නේද? දැන් බල්ලගේ මානසිකත්වයට තව බල්ලෙක් ඉන්නවා කියලා හිතුණා විශ්වාස කළා. ඇත්තටත් ඒක නෙමෙයි. ඒ වගේ තමයි අපි රූප තියනවා කියලා විශ්වාස කළාට පිළිගත්තට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක ඇත්ත ඇති ඇති නෙවෙයි. එහෙනම් මේ රූපයේ යථාභූත ස්වභාවය දකින්න රූපේ විතර නෙමෙයි පංච උපාදානස්කන්ධෙම ඇත්ත ඇති ඇති දකින්න. ඇත්ත ඇති ඇති දකින්න තමයි අපි අය භාවනා කරන්නේ. මොනවාද භාවනා කරන්නේ? අනිත්‍ය. නේද? බුදුහාමුදුරුවෝම දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥාව වඩයි. මේ මාර්ගේ වඩන්න ඕන නම් මාර්ගඵල ලබන්න ඕන නම් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥාව වඩයි. ඒතර පංච උපාදානස්කන්ධයේ ගිහන් තේරුම් ගන්න ಜಾති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ওই පහේ අනිත්‍ය සංඥාව වඩයි. හැබැයි අනිත්‍ය සංඥාව කියලා බුදුහාමුදුරුවෝ කියුවේ නැහැ ඕක වෙනස් වෙන හැටි බලන්න කියලා. අපි තමයි එහෙම බලන්නේ. අනිත්‍ය සංඥාව වඩන්න කියපු ගමන් අපි හිතන්නේ ඕක වෙනස් වෙන හැටි බලන්න කියලා. දැන් අපි කියන එක හරි. කියන එක හරියට තමයි. ඒක වැරද්දක් නෑ. මේ හේතුන්ගෙන් හටගත්තා මේ හේතු නැත්තම් ඔක නෑ. ඔව්. හැබැයි ඔක හේතුන් දැකලාද ඔක කියන්නේ කියන එකයි ප්‍රශ්න. හේතුන් කියන්නේ මොනවද කියලා හොයන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. නෑ අපි හේතුන් හොයන්නේ නැතුව හේතුන් නිසා හටගත්තා හේතු නැත්තම් නෑ කියලා කියනවා නේද? මොකද හේතුව කියලා හොයන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ ධම්මා හේතු පබව. තේසං හේතුන් තථාගතෝ ආහ. අහලා තියෙනවද එහෙම? කාටද උදී? ඔව්. සරියුත් මකලන් දෙන්නා ගිහි කාලේ කෝලිත උපතිස්ස යාළුවෝද. නේද? මේ දෙන්නට ඉස්සෙල්ලම හම්බ වෙන්නේ අස්සජී මහරහතන් වහන්සේ. අස්සජීහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා මේ දැන් මේ උපතිස්ස අහන. උපතිස්සට නම් ඉස්සෙල්ලා හම්බ වෙන්නේ දෙන්න දෙපැත්තකට යනවා. ඉස්සෙල්ලා ධර්මයක් හොයාගත්තු එක්කෙනා අනිත් එක්කෙනාට ඒගොල්ලෝ කියන්න කියලා නේද? එතකොට අස්සජීහාමුදුරුවෝ කියනවා මේ බුදුහාමුදුරුවෝ ගොඩාක් දේවල් මහා ගැඹුරු දේවල් කියනවා. මම මේ අලුත මහා නුන කෙනෙක් ඉච්චර දන්නේ නැහැ. එතකොට උපතිස්ස කියනවා මට කෙටියෙන් කියන්න. එතකොට කියනවා යේ ධම්මා හේතුප්පබව තේ සංහේතුන් තථාගතෝ ආ. නේද? එතකොට තථාගතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? යේ ධම්මා හේතුඵල. ධම්ම කියන එක හේතුන්ගෙන් හටගන්න. ධම්ම විවහන් ඔක්කොම. ධම්ම කියන ඒවා ඒ ටික වෙනම හොයන්නක දැන් කියන එක තේරුම් ගන්න. ඕනම දෙයක් ගත්තොත් ඕක හේතුන්ගෙන් හටගන්න. මේ ධම්මා හේතුඵව. හරි? තේසං හේතුන්. අන්න ඒකේ හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධම්ම කියන ඒවා හේතුන්ගෙන් හටගන්නේ දෙන්නේ. ඒ හේතු මොනවද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපි නිකම්ම මේ හේතුන්ගෙන් හට ගන්නවා කියලා හරියන්නේ නැහැ. හේතු මොනවද කියලා හොයන්න. එතකොට ඔය ටික අහලා තේරුම් ගන්නකොට උපතිස්ස සෝවන්. ඒ කියන්නේ ඔය ටික ඇති සෝවන්නේ. මේ ධම්ම කියන ඒවා හේතුන්ගෙන් හටගන්නේ ඒ හේතුන් මොනවද කියලා දැක්කොත් සෝවන් වෙන්න පුළුවන්.
අපි
කියන්නේ නැහැ. ඒක නම් මන් දන්නේ. ඔව් වෙන්නේ නැති සමහරට ඒ අහපු එක තමයි කියලා තියෙන්නේ. ඒතර ඒ ධම්මා හේතුකවත් ඒ සංහේතුන් තථාගතෝ වාහ තේ සංචයෝ නිරෝධෝ. එවං වාදී මහා සමය. ඒතර අන්න ඒවයි නිරෝධේ පෙන්වන් කරන ඔක තමයි බුදු ප්‍රජානන් වහන්සේ කියා දෙන්නේ. තේරෙනවා? එතකොට අපි දැන් අනිත්‍ය කියනකොට ඔන්න තේරුම් ගන්න ඕන. අපි හිතාගෙන ඉන්න අනිත්‍ය දුක් කියන. ඒක දැන් මෙච්චර කල් වඩලත් තියනවා නේද? අපි හිතාගෙන ඉන්න අනිත්‍ය තමයි දැන් එළියේ දෙයක් තියෙනවා. ඔක වෙනස් වෙනවා. ඒක කියලා නේද? මොනවා හරි දෙයක් තියෙනවා. ඔක වෙනස් වෙනවා. හැබැයි ඔකට බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා නෙමෙයි කියුවේ. තව වචන දෙකක් කියනවා. විපරිණාම වෙනවා කියනවා. අහලා තියෙනවා. විපරිණාම විපරිණාම වෙනවා කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා කියන්නේ. ඒ අනිත්‍ය බලනවා කියලා බලලා තියෙන්නේ විපරිණාමය නේද? ඒක තමයි දැන් හොයන්නේ. අපි හිතාගෙන ඉන්න එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකේ වෙනසක් තියෙනවා. ඒක තමයි මාර්ගඵල ලැබෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් අනිත්‍ය බලවත් පිරිසක් හිටියා. හරි. ඒ වුණාට මාර්ගඵල ලැබුණා. මොකද ඒ බැලුවේ වෙනස් වෙයි. හරි. දැන් අපි බලන ඔය වෙනස් වීම මම ඇහුවේ දැන් අර මුස්ලිම් කෙනෙකුටත් කිව්වොත් ඔන්න වෙනස් වෙනවා කියන එක හොඳට බලන්න. ඔයාගේ ශරීරය වෙනස් වෙනවා. වෙනස් වෙනවද නැද්ද ඇහුවොත් මොකක් කියයි? වෙනස් වෙනවද කියයි? නෑ නෑ අපිට පේන ටිකම එයක් දකින්නවා කියලා කියන. මං කියුවේ දැන් විද්‍යාඥයෝ දකින්නවනේ මේ සෛලයක් සෛලයක් ගානේ වෙනස්. අපි එච්චරවත් දැකලා. තේගොල්ල රහත් වෙනවා. අතක තියාගන්න ඔය දැන් මේ භෞතික ලෝකේ වෙනස් වීම දැක්කට. හරි. ලෝකෙන් මිදෙන්නේ නෑ. මොකද ලෝකෙට අහු වෙලා ඉන්නේ. අර බල්ලා දැන් වතුරට ගිහලා බල්ලෙක් ඉන්නවා කියලා අහු වුණා වගේ ඒ බල්ලා වෙනස් වෙනවා කියලා කොච්චර බැලුවා. මෝහය නැති වෙනවද? මුලාව නැති වෙනවද? නැති වෙන්න ගියන් නැහැ නේද? එතකොට තේරුම් ගන්න ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට නිකක් වෙනස් දෙයක් තමයි අපි කරන්නේ. ඒකයි මේක අවබෝධ වෙන්නේ. අන්න ඔය ප්‍රශ්නේ අහනවා නම් හොඳයි ඉතින්. ඒ ඉස්සෙල්ලා ඔය ඉස්සෙල්ලා අපි කරපු කරන එක හරියද කියන එක ඒකේ අඩුවක් තියනවා නම් ඊළඟට හොයන්න ඕනේ. එහෙනම් මොකද්ද හරි මොකද්ද? නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍යයක් තියෙන එක තමයි මම අර පොතක් දුන්නේ අනිත්‍ය සංඥා සූත්‍රය කියන්නේ. බැලුවද දන්න? නෑ නෑ අනිත්‍ය සංඥා සූත්‍රය. අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා. ඊය දාන්නේ ඊට කලින් දවසක මම දීලා ගියා මං කබඩ් එකෙත් ඇති. ඔය අරන් කියවන්නේ. අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥා සූත්‍රය මගේ තුන්වෙනි පොත. බුදුදහම දැක ගැනීම තුන කියලා කිව්වා. ඒක මම කෙටියෙන් කියන්නම්. මේ අනිත්‍ය සංඥා දැන් රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ මහලා මෙන්න මෙහෙමයි කියලා කියනවා. රූපය මොකද්ද කියලා දැනගන්න. ඉති රූපං. ඊළඟට රූප සමුදය මොකද්ද කියලා බලන්න කියනවා. සමුදය කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද? නේද? රූපය මොකද්ද? ඒ රූපේ හටගත්තේ කොහොමද? ඇයි? හේතු. ඊළඟට කියනවා අත්ංගමය කියලා වචනයක්. අත්ංගමය කියන්නේ මේකේ නැතිවීම. ඒ කියන්නේ මේ හේතු නැත්තම් හට ගන්න බෑ. කියන්නේ හේතු තියනවා නම් හට ගන්නවා, හේතු නැත්තම් හට ගන්න බෑ. දැන් දුකයි සමුදයයි නිරෝධයයි දන්නව නේද? දුක හටගන්නේ සමුදයෙන්ද? මොකද්ද සමුදය දුක හටගන්නේ? තණ්හා. තණ්හාව නැති වුණොත් දුක තියෙයිද? නැහැ. දුක නිරෝධ. තණ්හාව තියෙනවා නම් දුක තියෙනවා, තණ්හාව නැත්තම් දුක නැහැ, නිරෝධ. නේද? නිවන කියලා කියන්නේ. ඒක සමුදය තිබුණත් තියෙන. දුකට හේතු තියෙනවා නම් දුක තියෙනවා. ඔව්. සමුදය නැත්තම් දුක නැහැ. නිරෝධ. හරි? ඒ වගේ බලන්න කියන මේ රූපය කියන්නේ මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? සමුදය නැත්තම් රූපේ තියෙන්න බෑ. අපි රවටිලා ඉන්න තැනකින් පටන් ගන්න. දැන් බල්ලා වතුරට එබුණාම රූපය මොකද්ද? වතුරේ ඉන්නවා කියලා හිතන බල්ලාව නේද? රූපය. වතුරේ ඉන්නවා කියලා හිතන බල්ලා තමයි රූපය. ඒකට සමුදය මොකද්ද? මොකක් හින්දාද ඒක හටගෙන තියෙන්නේ?
බල්ලයි
කැමත්ත. කැමත්ත හින්දා. මොකක් හින්දා? මෝහේ. මෝහේ මුලාව හින්දා නේද? මෝඩකම හින්දා. ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. නේද? ඔව් ඒක තමයි අවිද්‍යාව. ඇත්ත ඇති නොදන්නකම. අවිද්‍යාව හින්දා මුලාව. මුලාවෙන් හදපු එකක් තමයි ඔය තියනවා කියලා කියන්නේ. නේද? ඔන්න සමුදය. එතකොට මේ මුලාව මොඩකම නොයදුනා නම් බල්ලට මොකද වෙන්නේ? වතුරේ ඉන්න බල්ලා. ඔව් වතුරේ ඉන්න බල්ලා ඉඳීද? මොඩකම යදුන්නේ නැත්නම් මුලාව උන්නේ අන්න නිරෝධය. අත්තංග. පිහිටන්න. සමුදය තියනකන් තියනවා. දැන් අපිට ඒ සමුදේ යෙදිලා නැහැ නේ, අපි වතුරට ලැබුණා නේද? ඒ සමුදේ නැති හින්දා අපි හිතන්නේ. තේනවාද ඒ රූපේ අත්තංගමේ කියන එක නැත්නම් නිරෝධේ කියන එක. ඒ සමුදේ තියනකන් රූපේ තියෙනවා, සමුදේ නැත්නම් ඒක ගැන කතා කරන්න බෑ. තිබුණත් මේ කතා කරන්න. තියනවා කියලා විශ්වාස කළත් මේ කතා කරන්න පුළුවන්. මේ පිහිටන් නැත්නම් කතා කරන්න දෙයක් නැහැ. නේද? ඒක තමයි නිරෝධය. අන්න ඔය ටික බලන කෙනාට කියන රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. පැහැදිලි. දැන් ඔය කියලා තියෙන්නේ වෙනස් වෙනවා කියලා බලන්නද? ඊට වෙනස් නේද? ඒකට අනිත්‍ය සංඥා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදයයි අත්තංගමයි. ඔය දෙක බලන්න. එකෙන් මොකක් හරි රූපයක් තියනවා නම් ඉති රූපං එනම එකයි රූපය. ඕක හටගත්තේ කොහමද? හටගන්න හේතු යදුන් නැත්තම් හටගන්න බෑ. ඕක දකින්න කියලා. ඕකම නේද අර ඉස්සෙල්ලා කියපු යේ ධම්මා හේතුප්පකෝ තේ සංහේතුන් තථාගතෝ වා. කියන්නේ. ඔව් ඒ දිගින් දිගට තරහරම් පුරන්නේ එහෙම තණ්හාව නේද? හරි. හැබැයි ඉස්සෙල්ලම මේක බාරගත්තානේ. ඉන්නවා තියනවා කියලා.
ඒකට මොහේ ඉස්සර
එන්නේ. ඔව්. අවිද්‍යාවෙන් එන මොහේ මුලාව. මුලාව හින්දා තියනවා කියලා ගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව හින්දා නැති දෙයක් තියනවා කරනවා. ඇත කියලා ගන්නවා. නේද? තණ්හාව හින්දා ඒක තව මදි කියනවා. මේ දෙක තේරුම් ගන්න. අවිද්‍යාවයි තණ්හාවයි කියන දෙකට සිංහලෙන් කියන්නේ අවිද්‍යාවෙන් ඇත තියනවා කියලා ගන්න. තණ්හාවෙන් තව මදි. ඒ තියෙන දේ මදි කියලා තණ්හා. තේරුණා? අවිද්‍යාවෙන් ඇත නැති දෙයක් හදන. තණ්හාවෙන් ඒක තව උන කියන මදි. ඔය දෙක තමයි තණ්හාව අවිද්‍යාවයි තණ්හාවයි. ඔය දෙකෙන් තමයි අපි සසරේ ගියේ. හරි. ඒක දුරු වෙන්න ඕන ඔය දෙක. නේද? නැත්නම් අපි මේ අවිද්‍යාව හොඳට අඳුරගන්න. ඒක ඇත්තට දැන් බල්ලාගේ නම් රූපයක් පිහිට නැහැටි පේනවා. එහෙනම් අපට කොහොමද එළියේ රූප පිහිටි? කියන එක ඔන්න ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා
දෙනවා. මොහේ නිසා අවිද්‍යාව ඇති වෙනවා.
නෑ අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත දෙහැටි නොදන්නකම. නොදන්නේ මොහේ නිසා නෙමෙයි නොදන්න කම නිසා අපි මොහේ මුලා වෙනවා. දැන් ඔන්න හිතන්න දැන් මම දන්නේ නැහැ මේ පිටියෙන් මෙන්න මෙතන මෙහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ සමහරට ගන්න මේ කාමරයට ගිහින් තියනවා. හරි දැන් මම දන්නේ නැහැ. ඒ නොදන්න කමට කියනවා අවිද්‍යාව. දැන් මට හිතන්න පුළුවන් එක එක ඒවා තියෙනවා
කියලා.
නොදන්න කම ඒ හිතන ඒවා මුලාවෙන් හිතන ඒවා. නේද? මම ඇත්ත ඇති හැටි දැනගෙන නෙමෙයි. තේරුණා නේද? ඒක අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඇත්ත ඇතියට නොදන්නකම. නොදන්නකම හින්දා අපි එක එක මතවලට එනවා. නේද? දෘෂ්ටි. එක එක මත. ඒකට දැන් අවිද්‍යාව මත හිටියාම එනවා පණ්හාව ඇති වෙන්න පුළුවන්. දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. දික්ටි. පණ්හා, දික්ටි, මාන. කියන ඒවා කෙලෙස්. මාන කියන්නේ අපි මැනලා බලන්න. ඈ හොඳද නරකද කියලා එනවා. මම තමයි හොඳ අරයට වඩා මගේ සීලෙ වැඩි. අරයට වඩා මට භාවනා කරන්න පුළුවන්. අනේ මට භාවනා කරන්න බෑනේ. ඒකත් මා. අරය නම් හොඳට වාඩිලා ඉන්න මට තමයි වාඩිලා ඉන්නේ. ඒ මානේ. ඔය අපේ තියෙන කෙලෙස්. ඒකට ඒවට එන්නේ මෙන්න මේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් තියනවා. අවිද්‍යාවෙන් තියනවා කියලා හිතන්නේ මොනවද මේ ලෝකෙට ඇති දේවල් නේද? දැන් අරෙහි වැහි බින්දුවක් තියනවා කියන්නේ අපි එහෙ තියෙන රූපයක් ගැනනේ කතා කරන්නේ. දැන් වැහි බින්දුවක් ඇහැට පෙනුණාද?
නෑ.
නෑ. එහෙනම් අපි දන්නවා හොඳට වැහි බින්දුව මොන වගේද කියලා. කොහොමද දැනගත්තේ? අහුනේ සද්දනේ. සද්දේ තියනවද? වැහි බින්දුවක හැඩයක් තියනවද සද්දේ? නැහැ නේද? සද්දේ නැහැ නේද? එහෙනම් අපි වැහි බින්දුවක් ගැන දැනගත්තේ කොහොමද? අහුනේ සද්දේ. නැව්වා. කොහොමද මේ? මොනවද මාවන්න උදව් වුනේ? අහුනේ සද්දේ. සද්දේ අහන්න කන උදව් වුණා. දැන් සද්දේ නැහැ නේ වැහි බින්දුව. සද්ද සංඥාවක් විතරයි. වැහි බින්දුවක රූපයක් ආවේ කොහොමද ඔතෙන්? ඈ? මේ සද්දේ තියනවද වැහි බින්දුව මොන වගේද කතාව? නැහැ නේද? සද්ද සංඥාවක් විතරයි. රූපයක් නැහැ නේ, හැඩයක් නැහැ නේද? සද්දේ? ඈ? මවා ගත්තා මවන්න උදව් උනේ කවුද දැන් මැජික් කාරයට උනත් තියනනේ රෝ මේවා ටික විඥාණයෙන් තමයි විඥාණයෙන් තව මොනවද උදව් කරගන්නේ ඈ ඔය වචන ගොඩක් දැන් මීට කලින් වැහි බින්දුවක් දැකලා නැති පොඩි ළමෙක් ඉන්නවා මිතන ඔය සද්දේ ඇහෙනවා ඈ යාට මේ වෙයිද එයාට විඤ්ඤාණයක් තිබුණ නැද්ද? නැද්ද? විඤ්ඤාණයක් නැද්ද එයා? තියෙනවා. දැන් අපිටත් විඤ්ඤාණයක් තියෙනවා. දැන් එයාට වැහි බින්දුව මේවිලා නැහැ. එහෙනම් විඤ්ඤාණය විතරද? තව මොනවා හරි උදව් වෙලා නේද?
සංඥා.
වචන නෙමෙයි මං අහන්නේ කොහෙන්ද ඔක ඇදලා ගත්තේ වැහි බින්දුවක රූපය? කලින් ඕක අත්දැකලා තියෙන එකක් නේද දැන් ඇදලා ගත්තේ.
අපි කියනවා
කුරුද්ද. ඔය තියෙන දැන් හොයන්න යන්න එපා. කලින් අත්දැකලා තිබුණ දැන් ඉසා නේද දැන් වැහි බින්දුවක් පෙනුනේ. මොන අච්චරයි මං අහන්නේ. ඔය වචන ගොඩක් නෙමෙයි. ඔව්. පාලි වචන නෙමෙයි අහන්නේ.
කුරුද්ද කියන්නේ.
කුරුද්ද කලින් අත්දැකලා තියෙනවා. ඔය සද්දෙට අදාළ මෙන්න මේ වගේ දෙයක් කියලා කලින් අද්ද දැන් පොඩි ළමයා අත්දැකලා නැති හින්දා දන්නේ.
අරයගේ කතහඬ මෙයි
කතහඬ. ඔව් රූප මවා ගන්න. ටෙලිෆෝන් එකෙන් සද්ද එනකොටම රූපේ මේ ළමයි මෙයා තමයි. කොහෙන්ද මේ? සද්දේ තියනවාද රූපයක්? නෑ. පෙර ඇසුරු කරපුවා ඉතුරු කරගෙන. නේ? එතකොට දැන් මේ ඇහෙන්නේ සද්දයක්. අපිට පේන්නේ වැහි බින්දුව. වැහි බින්දුව කොහෙන්ද ආවේ? කලින් අත්දැකීමක් ඉතුරු කරගෙන. නේද? ඕක නේද ඇදලා ගන්න. හ්ම්? එතකොට කලින් අත්දැකීම ඇදලා අරගෙන ඕක දිහා බලලා හිතෙන් හිතට නෙපේන. ඊළඟට හිතනවා ඔය පේන එක තියෙන්නේ එන්නේ. වහලේ විතර තමයි ඇයි බින්දුව තියෙන්නේ කියලා හිතනවා. නැත්තටම කොහෙද වැහි බින්දුව තියෙන්නේ දැන්? තාම හිතාගන්න බැහැ. හිතේ හිතට නෙපේ. එළියේ තියෙන වැහි බින්දුවක් දැන් පේන්නේ නැහැ. පේන වැහි බින්දුව කොහෙද තියෙන්නේ? හිතේ. හිතෙන් හදපු එක හිතෙන් දැකලා. නේද? දැන් අපි අර වතුරට එබෙන බල්ලා වගේ නෙමෙයි. හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියලා හිතලා නෙමෙයි තෝ ඉන්නේද? දැන් බල්ලට වර්ණ සතහනක් ආවා එහෙන්. නේද? ඒක ගැන දැන් බල්ලාගේ පරණ අත්දැකීම ගත්තා. ඔහොම පේන්නේ නම් ඔය බල්ලේ. ඒක රාද්දැකීමනේ හිතට ගත්තා. නේද? ඒ හිතට පේන රූපේ ඊළඟට එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. ඔක නේද බල්ලා කරන්නේ. අපි කලේ ඔක නෙවෙයි.
දවස 30ම කරන්නේ.
ඔක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. රූපවලට අහු වෙනවා කියන්නේ. ඔකට තමයි බුදුහාමුදුරුවේ දුකට අහු වුණා කියලා. පංච උපාදානස්කන්ධ හැදුවා කියලා. නේද? අවිද්‍යාවෙන් මුලා වෙලා පංච උපාදානස්කන්ධ හැදලා. ඒවා අපි හිතන්නේ එළියේ තියනවා කියලා. බලනකොට හදලා තියෙන්නේ හිත ඇතු. නේද? දැකලා විශ්වාස කරනවා එළියේ කියලා. අන්න අරහේ. මම බල්ලා කරන වැඩේම නේද ඔය. හිතේ හදන එක ඉතින් තියනවා කියලා විශ්වාස කරනවා. දැන් ඔන්න ඕකෙන් පුළුවන් රූපයයි රූප සමුදයයි අඳුරගන්න. දැන් මේ හිතේ තියෙන මුලාව හින්දා නේද අපි එළිය රූපයක් බාරගත්තේ.
දැන් රූපේ රූප සමුදයයි අඳුරගත්තා.
සමුදේ යදුන් නැත්තම් රූපේ එළිය පිහිටයි. ඒක
තමයි
අනිත්‍ය කියන්නේ. ඔක තමයි අනිත්‍ය. ඒ කියන්නේ ලෝකෝත්තර වෙන්න අනිත්‍ය ඔක. ලෝකෝත්තර දැක්මට එන. ලෝකෙන් මිදෙන්න. ලෝකෝත්තර කියන්නේ ලෝකෙ ඉක්මවා යන. ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් තියෙනවා. ආර්ය මාර්ගෙ. ඒකට ඒ ලෝකෝත්තර දැක්මෙන් තමයි මාර්ගඵල ලබන්නේ. දැන් තේරෙනවද මං ඉස්සෙල්ලා කිව්වේ ඇයි ඔය අනිත්‍ය බලලා සෝවාන් වෙන්න බෑ කියලා. එළියේ තියෙන දේ වෙනස් වෙනවා බලන්න. හරි. මේ විදිහට බැලුවොත් ඒ රූපේ හටගත්තේ මෙහි තියෙන විද්‍යාවයි මුලාවයි. හිතේ හැදුන එකේ ඇත්ත දැක්කේ නෑ. ඕක එළිය කියලා විශ්වාස කරනවා. ඔතන අවිද්‍යාව මුලාව යෙදුන් නැත්නම් එළියේ රූපේ පිහිටයිද? නෑ. නැත්නම් ගන්න. ඒ ලෝකෙන් මිදෙන්න. අනිත්‍ය බලනකොට අනාත්මය පේනවා. දැන් එළියේ දෙයක් තියෙනකොට තමයි මම ඉන්නේ. නේ? එළියේ දෙය දැනගන්නේ කවුද? මම. එළියේ දෙයක් පිහිටියේ නැත්තම්, සමුදේ දුන්නේ නැත්තම්. එළියේ දෙයක් පිහිටන්නේ. එළියේ දෙයක් පිහිටන්නේ නැත්තම් දැනගන්න කෙනෙක් පිහිටයි. අන්න සක්කාය දිට්ඨිය කැඩෙන තැන. තේනවා? අවානිච්ච සංඥාව වැඩුවොත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්න මේ කෙලෙස් දුරු වෙනවා කියලා. හිතේ ඕකට එන්න එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියන එකත් බලන්න ඕන. හැබැයි නුවණක් තියෙන්න ඕන ඒකෙන් විතරක් මේක අවබෝධ වෙන්නේ. ඒක අපි කරන්නේ අපි තියෙන අර කෙලෙස් අඩු කරන්න. එළියේ තියෙන දෙයට ඇලීමක් හරි ගැටීමක් හරි තියෙනවා නම් ඒක අඩු කරගන්න. දැන්
මොනවද
කියන්නේ? අපි සංඥා වදන එකට කියනවා විශ්වාස කරනවනේ. ඈ? විශ්වාස කරනවනේ යට
සැකිල්ලක්
තමයි. ඒක තමයි මේ කියන්නේ ඔතනින් එහාට බලන්නේ. ඒක තේරුම් ගත්තා නම් වටිනවා. එතකොට සම්මා දිට්ඨිය.
ඔව්
හිතාගෙනම නිකල කවදාවත් දැකලා තියෙනවද ඔයයට හැකියි? හිතෙන්ම වාගෙන හිතෙන්ම බලන. හැබැයි ඒක උදව් වෙනවා කෙලස් අඩු කරගන්න. දැවෙන දයන කෙලස් අඩු වෙනවනේ මේ ඇටසකිල්ලක් කියලා දැක්කහම. ඊළඟ එක තමයි ඇටසකිල්ල කියලා දැනගත්තේ කොහමද? හිතෙන් හදපු එකක් එළියේ තියෙනවා කියලා හිතුවා. ඔන්න ඕක බලනකොට ඒ කෙලෙස්ෙ කඩන්න පුළුවන්. ඒක ඒ භාවනාව උදව් වෙනවා ඊළඟ එකට. ඒකට අපි මුලින් බලන එක එළියේ තියෙන දේවල් වෙනස් වෙනවා කියන එකට අපි කියනවා පූර්ව ප්‍රතිපදාව. ලෝකෙට අයිති භාවනාව කෙලෙස් අඩු කරගන්න. ඒකෙන් අපි යන්න ඕන ඊළඟට ලෝකෝත්තර දර්ශනෙට. හරි. දැන් ටිකක් විවේකයක් ගන්න නේද? දැන් ඔක තේරුම් නැත්නම් ටිකක් හිතලා ප්‍රශ්න අහන්න ඕනේ.